සම්පත්තිය නිවන් නොලබුණා පාරමී සමාධි ශක්තිය මුදුන්පත් කරගන්න අවස්ථාව සලසා ගැනීමේ වාසනා ගුණය අපි ළඟ තියෙනවා. ඒ නිසා සර්වඥයන් වහන්සේලා ඒ වාගේ පාරමී පුරාගෙන ඉන කාලය තුල මැනවින් ලෝකයාට ධම් දේශනා කළා. ලෝතර බුද්ධත්වයට පත් වෙනා ලෝකයාට ධම්ම ශ්‍රේෂ්ඨ. ඒ සම ආකාරයෙන්ම හැම දිනාගේම අර්ථ සිද්ධිය සඳහායි සර්වඥයන් වහන්සේ ඒ වාගේ උතුම් ධර්මයන් ලෝකයට ගෙනහැර දක්වන්නේ. ඒ නිසා මේ මාතෘකා කළ ගාථාව අපේ මහා බෝසතාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී මේ දේශනා කළා තියෙනවා. ඒ වගේම ලෞතර බුද්ධත්වයට පත්වෙනින් පසුව මේ දේශනාව ඒ ආකාරයෙන්ම දේශනා කළා තියෙනවා. එතකොට බෝසත් හිතකට එවැනි පුරුදු සසර පාරමී පුරන කාලයේ එවැනි අනුශාසනාවන් කරන්ද ආත්ම ශක්තියක් බෝසතාණන් වහන්සේලාට පහළ වෙලා තියෙනවා. ලෝකනා බුද්ධත්වයට පත්වෙනින් පස්සේ ඒ සියලුම දේ නිසියාකාරව සත්‍ය වශයෙන්ම ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන් වාසනා ගුණය ලෝකරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට තියෙනවා. ඉතින් අන්න ඒ වාගේ ශක්තියක් ඇතුව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ඉතාමත්ම වටින්නේ, ඒ වාගේම පිහිට වෙන්නේ, උපකාර වෙන්නේ, අපට නිවන් අවබෝධ කරගන්න පිහිට වෙන්නේ. එවැනි ධර්මයක් ශ්‍රවණය කරන වෙලාවේ අන්නේ මිහිත නොවි සමාධිගත හිතකින් දේශවන් නිමාගෙන ධර්මයේ සමන්දී ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන මේ ජීවිතයේ මගඵල නිවන් සුවේ නොලබුණත් අපට අනාගත ජීවිතවලදී ඒ මාර්ගඵල ශක්තිය උපදවා ගන්න පාරමී මුදුන්පත් කරගන්න අපට උපනිශ්‍රේ වේවා උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනා සිතේ දරාගෙන දැන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමි. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ ඉතාමත්ම අර්ථ හයකින් යුක්ත අනුශාසනා කරුණු හයක් පැහැදිලි කරලා මෙලව ජීවිතයක් සැපවත් කර ගැනීම සඳහා හේතු වෙන කරුණු හයක්. මේක බෝසතාණන් වහන්සේලා වශයෙන් පාරමී පුරන කාලයේ බෝසතාණන් වහන්සේලාගෙන් මේ ධර්ම දේශනාව සමහර ජාතක කතාවලදී දේශනා කළා tie. මේ දේශනාව දේශනා කළේ එක්තරා සිටු පුත්‍රයේ තමන්ගේ කුඩා හත්නෙවිදී දරුවා ප්‍රශ්නයක් අසා සිටියා පියතුමාගෙන්. පියාණෙනි මෙලව අභිවෘද්ධියට යම් කිසි කරුණක් හේතු වෙනවද ඒක මට පැහැදිලි කරලා දෙන්න කියලා. මේ සිටු පුත්‍රයා කල්පනා කළා මේ දරුවා කුඩා වුණාට අහපු ප්‍රශ්නය බොහොම හොඳයි, ගැඹුරුයි, මේක නිසියාකාරවම පැහැදිලි කරලා දෙන්න ඕනේ. පැහැදිලි කරලා දෙන්න කෙනෙක් කල්පනා කරනකොට මේ සිටු පුත්‍රයාට කල්පනා වුණේ මගේ දරුවා ඉස්සරගෙන ਸਰුවත්යන් වහන්සේ සමීපයට ගියොත් මට නිසි පිළිතුර ලබා ගන්න පුළුවන් කියලා කුඩා හත් හැවිරිදී පුතණුවනුත් එක්ක එදා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියා. භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිහින් වැඳ නමස්කාර කරලා එකක් ප්‍රශ්න වාඩි වුණා. වාඩි වෙලා පිළිසඳරේ කතා කළා. ਸਰුවත්යන් වහන්සේලාගේ චාරිත්‍රයක් තමයි Taman වහන්සේ සමීපයට යම් කෙනෙක් ආවොත් තොරතුරු විමසලා ඒ විමසපු තොරතුරු වලට අනුරූපව දහම් දේශනාවක් පැවැත්ති. ඒ නිසා සර්වඥන් වහන්සේ අසා සිටියා, මොකද සිටු පුත්‍රය මේ කුඩා දරුවත් එක්ක පැමිණි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා දරුවා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට නිසි පිළිතුර මට දෙන්න ශක්තියක් නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුර නිසියාකාරව ලබා ගැනීම පිණිසයි මම ආවේ කියලා භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රශ්නය මතක් කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා දරුවා මගෙන් අහනවා මෙලව දියුණුවට හේතු වෙන්නේ මොනවද කියලා. ඒකයි ප්‍රශ්නේ කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැකවදාලා මේ කුඩා දරුවා මේ ප්‍රශ්නේ අද අහපු එකක් නෙමෙයි. ඈත අතීතයේදී මගෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා කියලා අත්වද්ධාර ජාතකයේදී මහා භෝසතාණන් වහන්සේට පුතුණු කෙනෙක් වශයෙන් මේ කුඩා දරුවා එදා ජීවත් වුණා. අන්නේ ජීවත් වෙන වෙලාවේ භෝසතාණන් වහන්සේගෙන් තමන්ගේ පියතුමාගෙන් අසලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්න. යානිනි, මෙලව අභිවෘද්ධියට හේතුව කුමක්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නය අදහපු එකක් නෙවෙයි. මේ කුඩා දරුවා සසරෙදී ගේන පුරුද්දක් වශයෙන් අහපු ප්‍රශ්නයක් කියලා ඔය අත්තද්ධාර ජාතක දේශනාවත් දේශනා කරමින් ඉතා වටිනා කරුණු හයක් ඇතුළත් කරලා මේ ධර්ම දේශනාව කළා. ඒ දේශනාවේදී සරුවත්යන් වහන්සේ දේශනා කළා ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ශීලංච උද්ධානු මතං සුතංච ධම්මානු වත්තීත අලීන තාත අත්වද්ධාරා සමුකා චලේති කිය. පළමුවෙන්ම අභිවෘද්ධියට හේතු වෙන්නේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගී සුවයයි පළමුවෙනි දියුණුවට හේතු වෙන ප්‍රධාන කර්ම හැටියට සරුවත්යන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ කියන්නේ දියුණුවට බලාපොරොත්තු වෙන කෙනෙකුට දියුණු වෙන්න ඕන නම් පරම නිරෝගී සුවය තියෙන්න ඕන. කායික නිරෝගී සුවය හා මානසික නිරෝගී සුවය. කායික නිරෝගී සුවය නැත්නම් මානසික නිරෝගී සුවය නැත්නම් කෙනෙකුට දියුණු වෙන්න බැහැ. ඒ කියන්නේ මානසික ශක්තියත් කායික ශක්තියත් කියන මේ දෙකම එක හා සමානව පවතිනොත් හොඳට දියුණුවක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මේක රෝගාබාධ හැදිලා කායික වේදනා ඇතුව ජීවත් වෙන කෙනෙකුට යම් කිසි රැකියාවක් හරි කරලා ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගා ගන්න දියුණුවක් ලබා කරගන්න පුළුවන් කමක් වන්නේ නැහැ රෝගාබාධක කෙනෙකුට. ඒ වගේම මානසික වශයෙන් මානසික වේදනා විඳින මානසික අසහනයෙන් පෙළෙන මානසික ලෙඩ හැදිච්ච කෙනෙකුට කවදාවත් ඒ ජීවිතයේ සපවත් කරගන්න දියුණුවක් ලබන්න පුළුවන් කමක් නැහැ. මානසික ශක්තියක් ඇති, ඥාන ශක්තියක් ඇති, සිහිය නුවණ ඇති, බුද්ධියෙන් කල්පනා කරන්න පුළුවන්, වාසනා ගුණයක් ඇති සත්පුරුෂයන්ට පුළුවන් තමන්ගේ චිත්ත ශක්තිය තුළින් ආත්ම ශක්තිය තුළින් තමන්ගේ අභිවෘද්ධියට සැලසුම් කරගෙන ජීවිතය සපවත් කරගන්න. කායික නිරෝගීසය තියෙන අයටත් තමන්ගේ කය නිසියාකාරව ඒ කර්මාන්තවල යොදවලා කායික ශක්තිය නිසා ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. අන්නේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කායික නිරෝගීසය හා මානසික නිරෝගීසය තමයි පළමුවෙන්ම දියුණුවට හේතු වෙන ප්‍රථම කාරණාව හැටියට සරුවත්යන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ කායික නිරෝගී සුවය හා මානසික නිරෝගී සුවය අපිට ලැබෙන්න පූර්ව වාසනා ශක්තියක් තියෙන්න ඕන. ඒ කියන්නේ උපතින්ම නිරෝගී සම්පත්තිය ලබනද වාසනා ගුණයක් තියෙනවා. උපතින් නිරෝගී සම්පත්තිය ලබන ශ්‍රම කෙනෙකුටම ඒ ජීවිත කාලය තුළම හොඳට නිරෝගී සුවයෙන් තමන්ගේ දියුණුව අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න පුළුවන්. උපතින්ම ඥාන ශක්තිය මානසික ශක්තිය දිනු කරගත්ත කෙනෙකුට ඒ ශක්තිය නොනවත්වාම ජීවිතාන්තයේ දක්වාම ඒ ශක්තිය උපදවා ගන්න ජීවිතයේ සරුසාර බවට පත් කර ගන්න පුළුවන්. අන්න ඒකට වාසනා ගුණයක් තියෙන්න ඕන. එනිසා අපේ සම්බුද්ධ ශාසනයෙහි මේ නිරෝගී සුවය අතරින් අගතම්පත් භාවයට පත් වුණේ බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ සසර පාරමී පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ නමයි. මේ සම්බුද්ධ ශාසනයෙහි නිරෝගී සම්පත්තියන් අතර අග්‍රථානාන්තර ලබන් දාපු උත්තමයන් වහන්සේ නමයි. මෙතුමන් වහන්සේ පාරමී පුරන්ඩ පටන් ගත්තේ අනෝම දස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී. එදා හිමාල වනාන්තරයේ ඉශ්වසේ පසෙන් සිටින කාලේ නිතර එනවා අනෝම දස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපේ. ඇවිල්ලා සියතින් උපස්ථාන කරලා යන එක අවස්ථාවක ඉන්නකොට අනෝම දස්සී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ හෘද ආබාධයකින් පිරෙන. අන්නේ හෘද ආබාධයකින් පිරෙන වෙලාවේ කල්පනා කළා මම මේකට බෙහෙත් කරලා සුවපත් භාවයට පත් කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිහින් අසා සිටියා රෝගාබාධයේ. ඒ රෝගාබාධයේ සංසිඳවා ගැනීම සඳහා ඖෂධ ගෙනවුත් සර්වඥන් වහන්සේට පිළිගන්වලා ඒ රෝගයේ සුවපත් භාවයට පත් කරන්ද වාසනා ගුණය ඇති කරගත්තා. එතෙන්දී කල්පනා කළා මේ සරුවඥන් වහන්සේගේ රෝගාබාධය සුව කරපු උතුම් කුසලයේ බලයෙන් මට නිවන් දකින්න තුරු සසරෙදී රෝගාබාධයක් කියන වචනයක්වත් අහන්න නොලැබී මට නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය ලැබේවා කියන උතුම් පැතුමක්. එහෙම පුරාගෙන ඇවිල්ලා ඊළඟට ජීවිතාන්තයේ දක්වාම ඒ සියතින් උපස්ථාන කළලා එයින් සතව දෙව්ලොව උපදිලා ඊළඟට පියුමතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේදී බමුණු කුලයක උපන්නා. ඒ කිසි ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙලා පියුමතරා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා දහම් සාකච්ඡා කරමින් ජීවිතය පවත්වන. ඒ කාලයේ තුලදී පියුමතරා බුදුරජාණන් වහන්සේ එක ස්වාමින් වහන්සේ නමකට ඒ බුද්ධ ශාසනයෙහි අග්‍රථානාන්තරයක් දුන්නා. නිරෝග සම්පත්තියන් අතර මේ නම ශ්‍රේෂ්ඨයි කියලා. අන්න එතකොට මේ තනත්තා එතන හිටියා. කල්පනා කළා මමත් එහෙනම් යම්කිසි බුද්ධ ශාසනයක නිරෝග සම්පත්තියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගෙහින් සියතින් උපස්ථාන කරමින් කුසල් දහම් කරමින් මේ විවරණය ලබා ගත්තා. විවරණය ලබාගෙන සියලුම උපස්ථාන සිද්ධ කළා. ප්‍රාර්ථනා කළේ නිරෝගී සම්පත්තියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න නියත විවරණ ලබන්න. ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන බව සරුවඥන් වහන්සේගෙන් දැනගෙන එතැන් පටන් නිරෝගී සුවය පතාගෙන පාරමී පුරාගෙන ආවා. එනොත් ජීවිතාන්තයේ දක්වාම පින්කම් කළලා දෙව්ලොව උපන්නා. ඉන් පස්සේ නැවත වාරයක් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේදී මම ලෝපන්. ඉපදුණා විපස්සී බුදුරජාණන් වහන්සේටත් සියතින් උපස්ථාන කරමින් 68,000ක් රහතන් වහන්සේලාට සියතින් උපස්ථාන කරමින් හිමාල වනාන්තරයේ සිටියා. ඒ කාලයේ විෂමල් පිපිලා ආග්‍රහණය වෙලා විපස්සී බුදුරජාණන් වහන්සේ විශේෂ අග්‍ර ශ්‍රාවක දෙදෙනා වහන්සේත් හැර අනික් හැම දෙනාටම රෝගාබාධයක් හැදුණා. මෙන්න මේ රෝගාබාධයේදී මේ කෙළඹි පුත්‍රයා ඒ ස්වාමීන් වහන්සේලාගේ රෝගාබාධ සියල්ලක් සංසිඳවා ගැනීමට සියතින් උපස්ථාන කළා. උපස්ථාන කළා නිරෝගී සුවය ලබා දුන්නා. ඒත් ප්‍රාර්ථනා කළේ මට උපනුපන් භවයක් පාසා නිවන් දකින්නතුරු නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව. මෙහෙම පාරමී පුරාගෙන ආවා. ඇවිල්ලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ශාසනයටත් ආ ඇවිල්ලා කෙළඹි පුත්‍රයෙක් වශයෙන් ඉපදිලා තමන්ගේ ස්වකීය නිවස හදා ගැනීම පිණිස ලී දඬු කඹණ්ඩ කැලේට යන පිරිසත් එක්ක යනකොට දිරාගිය විහාරයක් දැක්කා. දැකලා කල්පනා කළා මගේ ගේ හදනවට වැඩිය හොඳයි සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් පුරන මහා සංඝ රත්නයට ගිලන්හලක් වශයෙන් ආරෝග්‍ය ශාලාවක් හදලා පූජා කළොත් හොඳයි කියලා. තමන්ගේ ගේ හදන එක පැත්තකින් තියලා අර සේනාසනිය සකස් කරලා ගිලන්හලක් හැටියට භික්ෂුන්ට ආවාසයක් හැටියට සකස් කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ උතුම් පින්කම සිද්ධ කළා. සිද්ධ කරලා ප්‍රාර්ථනා කළා මට නිවන් දකින්න තුරු රෝගාබාධයක් නොලැබේවා කියන පැතුම. එහෙම ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා අපේ සම්බුද්ධ ශාසනයේදී කොසඹෑ නුවර එක්තරා සිටුගෙයක උපත ලැබුවා. උපත ලැබලා උපත ලැබුවෙන් පස්සේ ඉන්දියාවේ ඒ කාලේ සිරිතක් තිබුණා යම්කිසි දළුවෙක් ලැබුණාම යමුනා ගඟෙන් නාවන්න ඕන කියලා. දීර්ඝාසු ලැබෙයි. ඔක චාරිත්‍රයක්. ඒක ධර්මණීංගි තිබ්බ මතයක්. නමුත් මේ දළුවත් එදා කිරිමව්වරු එක් කරන ගියා අර යමුනා ගඟෙන් නාවා. නාවන වෙලාවේ කිරිමව්වරුන්ගේ ප්‍රමාද දෝෂයකින් දැවැන්ත මාළුවෙක් ඇවිල්ලා ගිල්ලා. ගිල්ලා ගියා පල්ලෙහාට. ඉතින් කරන්න දෙයක් නැහැ. පල්ලෙහා ගඟ මාමුල දැලකට අහු වුණා. මාළුවන් අල්ලන දැලකට අහු වුණා. මේ මාළුවා බොහොම රන්වන් පාටයි. මේ මාළුවා ගොඩට ගන්නකොටම මාළුවා මැරුණා. දැන් මැඩිච්ච මාළුවා විකුණන්න බෑනේ කියලා විකුණන්න බැලුවා කහවණු 10යි කීවා නෑ. ඔය විදියට එක කහවණුකටවත් විකුණන්න බැරි වුණා. එක සිටු ගෙදරකට අරන් ගියා. හැරෙන් ගියාම ඒ සිටු භාර්යාව ඇයි මාළුවා දැකලා මට මේක හොඳයි කියලා ගත්තා. සල්ලි වලට. අරගත්තන් පස්සේ වෙනදා මාළුව සකස් කරන්නේ ෂේරකේ. මේ සිටු භාර්යාවටම හිතුණා මේ මාළුවා සකස් කරගන්න ඕන කියලා. ඒ මාළුවාගේ බඩ පැලුවා. පානකොට ඒ මාළුවාගේ බඩ තුල රන්වන් පාටින් හිටපු කුමාරි කිසි දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ පස්චිම භවික සත්වේක්ෂණී බක්කුල කුමාරයා. ඒ කියන්නේ ඒ ජීවිතයේ රහත් භාවයට පත් වෙන්න වාසනා ශක්තිය ඇති කෙනෙක්. සතර පුරාම පාරමී පුරාගෙන ආවේ නිරෝගී සම්පත්තියෙන් අග්‍ර තන්තුර ලබන්න. නිවන් දකින ආත්ම භාවය. ඒ නිසා කිසි කෙනෙකුට එහෙම කෙනෙක් විනාශයට පත් කරන්න පුළුවන්කම නැහැ. ඒ දරුවාගේ පිනටයි අර මාළුවා මැරුණේ. ඉන්පස්සේ මේක ප්‍රසිද්ධියට පත් වුණා මාළුවෙක්ගේ බඩෙන් දඩුවෙක් ලැබුණා කියලා. ඒ වගේම අර කොසඹෑනුවල සිටු ගෙදරින් ආරංචි වුණා දරුවා මාළුවෙක් ගිල්ලා ගියා. මේ දෙක ප්‍රසිද්ධියට පත් වුණා. ප්‍රසිද්ධියට පත් වෙනකොට මේ මව්පිය දෙගොල්ලටම මේක ආරංචි වුණා. මාළුවෙක් ගිල්ලා කියලා ආරංචි වුණා. මාළුවෙක්ගේ බඩෙන් දඩුවෙක් ලැබුණා කියලා ආරංචි. මේක හොයාගෙන මේ කට්ටිය ගියා. ගිහිල්ලා අර සල්ලි වලට ගත්ත මාළුවා ගත්ත සිටුගෙදර මේ දරුවා ඉන්නවනේ දැන්. ගිහින් මිල්විවා මගේ අපේ දරුවා මේ යමුනාගේ නාවන වෙලාවේ මාළුවෙක් ගිල්ලා ඒ නිසා මේ දරුවා අපටයි අයිති ඒ නිසා අපිට දෙන්න. නෑ නෑ දෙන්න බෑ. මම සල්ලි වලට ගත්ත මාළුවා. මාළුවාගේ බඩේ මේ දරුවා හිටියේ. මටයි අයිති. කියවා. පස්සේ මේක විසඳන්න බැරි නිසා රජතුමා ළඟට ගියන් පස්සේ රජුරෝ තීරණය කළා මේ දළුවා දෙගොල්ලන්ටම අයිති. දසමාසයක් කුසේ දරාගෙන හිටිය අම්මටත් අයිති. මාළුවා සල්ලි වලට ගත්ත මේ මෑණියන්ටත් මේ දළුවා අයිති. ඒ නිසා මේ කුල දෙකෙන්ම මේ දළුවා පෝෂණය වෙන්න ඕන. ඒ නිසායි කුල දෙකෙන් පෝෂණය වෙන නිසා ගක් කුල බක් කුල කියලා නම් දැම්මේ. තබලා මේ විදිහට කුල දෙකෙන්ම පෝෂණය බොහොම සපවත් නන්දමින් හැදින වැඩෙන. අවුරුදු 80ක් යනකම් ගිහිගේ ජීවත් වෙලා අවුරුදු 80 දී සසන් ගත වුණා. සසන් ගත වෙලා අවුරුදු 80ක් ජීවත් වුණා මහරහත් භාවයට පත් වෙලා. කිඹුහුමක් කන තරම් නම් රෝගයක් මේ බක්කුල මහරහතන් වහන්සේට නැහැ. මේ බුද්ධ ශාසනයෙහි නිරෝගී සම්පන්නින් අතර අග්‍රතාන අන්තර ලැබුවා. මේ වාගේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ආවේ නිරෝගී සම්පන්නින් අග්‍රතාන අන්තර ලබන. එතකොට මේවට උපකාර වුණේ අර ගිලන් උපස්ථාන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට කරපු උපස්ථාන නිසා. උපස්ථාන කරගෙන ප්‍රාර්ථනා කළේ සසර නිවන් දකින්නතුරු රෝගාබාධයක් නොලැබේවා කියන වාසනා ශක්තිය. ඒ වාසනා ශක්තිය නිසාම උපනුපම් භවයක් පාසා මේක ලැබුණා. ඒක නිරෝගී සම්පන්නිය තියෙනවා නම් අභිවෘද්ධියට හේතුවක් වෙනවා. ඊළඟට ওই ගිලන් උපස්ථාන දෙදෙවිදියට උපකාර කිරීම මේ ඔක්කොම අර නිරෝගී සම්පන්නිය ලබන්න හේතු වෙනවා. ඒක සසනෙන් ගේන වාසනාවත් එක්ක මෙලව උත්සාහයත් එක්ක මෙලව ජීවිතේ පාරිශුද්ධත්වයක් පිරිසුදුකමක් නිසා ඇති වෙන නිරෝගී සුවය. අන්නේ නිරෝගී සුවය ලබාගත්ත කෙනෙකුට මෙලව අභිවෘද්ධිය සඳහා කටයුතු කරගන්න වාසනා ශක්තිය ලැබෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කරා. ඒකයි ආරෝග්‍ය මිච්ඡේ පනමන්ත ලාභං කියලා දේශනා කරා. ඊළඟට ශීලන්ත. ඊළඟට ශීලන්ත කියන්නේ ශීල සමාදානයි. ශීල සමාදානයේ නිසා අභිවෘද්ධියක් ඇති වෙනවා කියලා දේශනා කරා. ශීල සමාදානයකින් ජීවත් වෙන කෙනෙකුට පරිහානියක් නැහැ. ඒ කියන්නේ පිළිහිමට හේතු වෙන කරුණු හතකින් තමන්ගේ කය වචනය සංවර කරගෙන ජීවත් වෙනවා. දෙහැමින් ජීවත් වෙනවා කය වචනය සංවර කරගෙන. ඒ කය වචනය අසංවර භාවයට පත් වෙලා යම් කිසි විනාශයක් විපතක් සිද්ධ වෙනවා නම් ඒ සියලුම විපත් වලින් සිත මුදවා ගන්න. මුදවාගෙන සිල්වත් ගුණවත් භාවයකින් දෙහැමින් ෂෙමින් ජීවත් වෙන සෑම දිනාටම අභිවෘද්ධියක් වෙනවා. ඒ කියන්නේ ශීලවන්තකම නිසා භෝග සම්පත්තිය ලැබෙනවා. සිල්වත් ගුණවත් භාවය නිසා පාරමී ශක්තිය ලබන් උපකාර වෙනවා. අධ්‍යාත්මික දියුණුවක් හා බාහිර දියුණුවක් දෙකම සිද්ධ වෙනවා. මේ සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරන හැම කෙනෙකුටම. ඒ කියන්නේ මේ පැතුමත් එක්ක තමන් දෙහැමින් ජීවත් වෙනවා නම් සෑම දිනාගේම ගෞරවයට පාත්‍ර වෙන ජීවිතයක් බවට පත් වෙනවා. සෑම දිනාගෙම ලාභ සත්කාර උපකාර ලැබෙන. ලැබුණාම තමන්ගේ මෙලව අභිවෘද්ධිය සඳහා හේතු වෙනවා සිල්වන්තකම. ඒක දෙවෙනි කාරණා. ශීලන්ත ඊළඟට උද්ධානුමතන්ත. උද්ධානුමතන්ත කියලා කියන්නේ වැඩි හිටි ආයෙන් ලැබෙන අවවාද අනුශාසනා දොහොත් මුදින් පිළිගැනීම. අන්නේ පිළිගැනීම මෙලව දිනුවට හේතුවක් වෙනවා කියලා දේශනා කළා. එතකොට මේ සිල්වන්ත ජීවිතයේදී චතුපාරි සුද්ධි සීලයෙන් සංවර කරගෙන චාරිත්‍ර වාරිත්‍ර චිරිත් විරිත් අනුගමනය කරමින් මෙලව යහපත පිණිස හේතු වන ආකාරයෙන් ජීවිතය පවත්වන. ඒ කියන්නේ ලෞකික ජීවිතයක් ගත කරනවා නම් ඒ ලෞකික ජීවිතයේදී මෞපියන් කළ යුතු සියලුම චාරිත්‍ර වාරිත්‍ර චිරිත් විරිත් සිදු කරනවා. ඒ වගේම දරුවන්ට සිද්ධ කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර චිරිත් විරිත් ඔක්කොම සිදු කරනවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ට නෑදෑයින්ට හිතවන්තයින්ට අසල්වාසීන්ට සෑම දෙනාටම සිල්වත් ගුණයක් එක්ක මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සිව්බම විහරණයෙන් ගුණවත් ජීවිතයක් ගත කරන නිසා අභිවෘද්ධියට හේතුවක් වෙනවා. ඒ නිසා සිල්වත් ගුණවත් භාවය නිසාම ගුණවන්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ ගුණවන්ත සත්පුරුෂයා හැම වෙලෙම උද්ධානමතන්ත තමන්ට වැඩිය වයසෙන් වැඩි ගුණයෙන් වැඩි ශීලයෙන් වැඩි අභිවෘද්ධියෙන් වැඩි හැම දෙනාගෙන්ම අවවාද අනුශාසනා දොහොත් මුදලින් පිළිගන්න. මේ වාගේ ශාසන කාලයක් නම් සරුවත්යන් වහන්සේ වැඩ ඉන්න සමයක් නම් මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකින් වහන්සේලා අසු මහ ශ්‍රාවකින් වහන්සේලා වැඩ ඉන්න සමයක් නම් එතමන් වහන්සේලා සමීපයේදී ගිහින් ජීවිතයට උමනා කරන සෑම ආවාද අනුශාසනාවක්ම ලබා ගන්න. එවැනි කාලයක් නැතිනම් සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා සමීපයට ගෙයින් හොඳ නඩක තේරුම් අරගෙන කුසල් ලකුසල් තේරුම් අරගෙන මෙලව ජීවිතයට උමනා කරන සෑම ආවාද අනුශාසනාවක්ම ලබාගෙන යහපින් ජීවත් වෙනවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ අදහස් ඇති අය ඒ අයගේ අභිවෘද්ධිය සඳහා හේතුවක් වෙනවා. එනිසා සෑම අවස්ථාවකදීම වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට ලක්වීමෙන් සුවතභාවයට පත්වෙන සෑම දෙනාටම අභිවෘද්ධියක් ඇති වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ සෑම දෙනාගේම අවවාද අනුශාසනාවලට ලක්වලා සුවතභාවයෙන් ජීවිතය පවත්වා ගන්න වාසනා ශක්තිය තියෙනවා. එවැනි වාසනා ශක්තියක් ඇති උත්තමයන් වහන්සේ තමයි අපේ සම්බුද්ධ ශාසනයෙහි රාහුල මහරහතන් වහන්සේ. රාහුල කුමාරයා කුඩා කාලෙදී සාමණේර වයසේදී පැවිදි වෙන ඉන්න වත්පිළිවෙත් කරන වෙලාවට හැමදාම උදෑසන වත්පිළිවෙත් කරන වැලි දෝතක් අතට අරගෙන උඩට විසි කරනවා. විසි කරලා ප්‍රාර්ථනා කරන්නේ මේ වැලියට ගානේ වැඩිහිටි උතුමන්ගෙන් මට අවවාද ලැබේවා කියන ප්‍රාර්ථනා. ඒ නිසා සුවත කීකරු අය අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ රාහුල ස්වාමීන් වහන්සේ. ඒ රාහුල ස්වාමීන් වහන්සේට සෑම අවස්ථාවකදීම සරුවත්යන් වහන්සේගේ අවවාද අනුශාසනා දොහොත් මුදුනින් පිළිගත්තා. ඒ පිළි අරගෙන හික්මෙලා කටයුතු කරපු නිසායි කර්මස්ථාන පහක් සරුවත්යන් වහන්සේකින් ලැබුණා. ලැබිලා තමයි භාවනා මනසිකාරයන් දිනු කරලා අරිහත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වාගේ සුවච කීකරු භාවයකින් යම් කිසි අවස්ථාවක යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන සෑම දිනාටම අභිවෘද්ධියක් සිද්ධ වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. ඒ අභිවෘද්ධිය කියන්නේ දැන් තමන්ගේ මව්පියන්ගෙන් ලැබෙන, ගුරුවරයන්ගෙන් ලැබෙන, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන, වැඩිහිටි නෑදෑහිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන, ගුණවෘද්ද, වයෝවෘද්ද, තපෝවෘද්ද අයගෙන් ලැබෙන සෑම අනුශාසනාවක්ම අපි පිළිගන්නවා. හැබැයි ඒක අවංකව සිදු කරන අය වෙන්න ඕනේ. අවංකව සිදු කරන ගුණවත් සිල්වත් උත්තමයන් වහන්සේලා වෙන්න ඕනේ. ඒ අයගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීම හැම මොහොතක් පාසාම කෙනෙකුගේ යහපත පිණිස අවවාද අනුශාසනා කරනවා මිස වෙන ආකාරයෙන් අනුශාසනාවක් කරන්නේ නැහැ. අන්න ඒ වාගේ අය ළඟට ගිහිල්ලා තමන් හොඳ නරක තේරුම් අරගෙන යහපත් ගුණගරුක ජීවිතයක් ගතකරනද චාරිත්‍ර වාරිත්‍ර සිලිත්‍රිත් වලව අනුව ලෞකික ජීවිතයක් නම් ඒ ලෞකික ජීවිතයේ සපවත් කරගන්න, ලෝකෝත්තර පැත්තට නැමෙන නෙක්ඛම්මේට බල ජීවිතයක් නම් ඒ නෙක්ඛම්ම පාරමිතාව නිසි ආකාර සම්පූර්ණ කරගන්න උවමනා කරන සෑම අවවාද අනුශාසනාවක්ම දොහත් මුදලින් පිළිගැනීම පිණිස අවවාද අනුශාසනා පිළිගන්නවා නම් ඒ පිළිගන්න සෑම දෙනාටම මෙලව අභිවෘද්ධිය සඳහා හේතු වෙන ශ්‍රේෂ්ඨ උතුම් කාරණාවක් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. එතකොට පළවෙනි එක නිරෝගී සුව ලැබීම, දෙවෙනි එක සීලාදී ප්‍රතිපත්ති ධර්මය, තුන්වෙනි එක වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ වැඩිහිටි උතුමන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනාව දොහොත් මුදුනේ පිළිගැනීම. ඊළඟට සුතන්ත. සුතන්ත කියලා කියන්නේ බෞද්ධ භාවය. තමන්ගේ ජීවිතයේද බෞද්ධ භාවය දෙපැත්තකින් තියෙනවා. ඒ කියන්නේ ඉගෙනීම. ඉගෙනීම වශයෙන් ගන්නකොට අධ්‍යාත්මික ඉගෙනීමත් බාහිර ඉගෙනීමත් කියන මෙන්න මේ දෙකම තියෙනවා. මෙන්න මේ දෙක තරාදියක් මෙන් සමබරව ඉදිරියට යන්නේ. දැන් ඉගෙනගත්ත අය අතරින් සම්බුද්ධ ශාසනය සම්මුඛ කරගෙන අධ්‍යාත්මික ගුණය දිනු කරගෙන මගපල නිවන් සුවය ලබාගෙන සසනින් එතෙර වෙච්ච අධ්‍යාත්මික ගුණය ඉගෙනීමෙන් සසර ගෙවම් කරගත්ත අය සිටියා. ඒ වගේම බාහිර ලෝකේ ඉගෙනීම් ඇති කරගෙන ත්‍රිවිධ්‍ය අර්ථ සමාප්‍රති ප්‍රවේදයේ වැනි උතුම් හැටියට සිත දියුණු කරගත්ත අය හිටියා. ඒක ශාසනයෙන් බැහැරවත් තිබුණා, ශාසනයේ තුරක් තිබුණා. දැන් අද කාලෙත් බාහිර අධ්‍යාපනය විසින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනා ආචාර්ය උපාධිය ආදී ලබන ඒකින් දියුණුවක් ලබන පිරිසක් ඉන්නවා. ඒ වගේම ශාසනික වශයෙන් පිළිවෙත් මඟ අනුගමනය කරලා බෞද්ධත භාවයෙන් ධර්මදර භාවයෙන් පත් වෙන ශාසනයේ පිළිවෙත් මඟ අනුගමනය කරමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන පිරිසකුත් ඉන්නවා. එතකොට මේ දෙගොල්ලම ගිහි වුණත් පැවිදි වුණත් ඒ දෙගොල්ලන්ටම අභිවෘද්ධියක් තියෙනවා. නමුත් සමහර අය අතර බාහිර අධ්‍යාපනාදීන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනකොට සමහර අයගේ අධ්‍යාත්මික ගුණය වැටෙනවා. අන්න ඒක හොඳ නැහැ. අධ්‍යාත්ම ගුණය වැටෙන්න වැටෙන්න බාහිරකින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න එයාට වෙනවා එක පාඩුවක්. මුලාමතක වෙනවා කියන්නේ අරහතින් සල්ලි වලින් වැඩි වෙනකොට, නුවණින් වැඩි වෙනකොට ඒ අයට ගැළපෙන අය තමයි ඇසුරු කරන්නේ. අර ආදරෙන් හදාගත්ත මව්පියොත් සමහර වෙලාවට අමතක වෙන අවස්ථා තියෙනවා. ඇයි ගුණයක් නැන්නේ? ගුණේ තියෙනවා නම් අමතක වෙන්නේ නැහැ. අන්න ඒකයි, ඒක අමතක වෙනවට තමයි ගුණයක් එක්ක යන්න කියන්නේ. ගුණයක් එක්ක ගියොත් කවදාවත් තමන්ගේ මව්පිය දෙපළ අමතක වෙන්නේ නැහැ. ගුරුවරු අමතක වෙන්නේ නැහැ. වැඩිහිටියෝ අමතක වෙන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ අමතක වෙන්නේ නැහැ. නෑදෑයෝ අමතක වෙන්නේ නැහැ. තමන්ගේ ගම, තමන්ගේ නගරය, තමන්ගේ රට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අර ගුණයක් එක්ක ගියොත් ඒ කලගුණ හොඳට මතකයි. අනාතින් ගියොත් ගමත් අමතකයි, මව්පියොත් අමතකයි, සහෝදරයොත් අමතකයි, ඔක්කොම අමතකයි, අන්තිමේ රටත් අමතකයි. අමතකේලා යනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටි රටවල් වලට ගිහිල්ලා මොකද කරන්නේ? හම්බ කරන එක තමයි කරන්නේ. අර ගුණේ සම්පූර්ණයෙන් ඈත් වෙනවා. තමන්ට සමහර වෙලෙදි තුරුණුවන්ගේ ගුණවත් සිහි කරන්න බැරි තත්ත්වයට සමහර අයට ඒ ආදීනම ඉස්මතු වෙනවා. එහෙම වුණොත් අපි එක පැත්තකින් දිනු වෙනවා, අනිත් පැත්තෙන් පහතට වැටෙනවා. ශාසනික වශයෙන් අපි ගත්තොත් අපි සංපත්තියෙන්ම දිනු වෙන්න ඕන. අධ්‍යාත්මික ගුණයක් තෝරන බාහිර අතින් දිනුවක් තෝරන. බාහිර දිනුව නම් හැබැයි මේ ජීවිතේට විතරයි. අධ්‍යාත්මික ගුණේ අපේ සසර වසන තුරු නිවන් දකින්න තුරු පිහිට වෙන්නේ අධ්‍යාත්මික ගුණයයි. ආර්ථිකයෙන් දිනුව නම් අපිට මෙලව ජීවිතය සපවත් කරගන්න පමණයි ඒ අතින් ලැබෙන්නේ. ඒ නිසා ඒ ඉගෙනීම ඇතලෙන් භෞෂිතභාවය දෙපැත්තකින් අපිට තියෙනවා. දෙපැත්තකින් තිබ්බොත් අධ්‍යාත්මික ගුණයයි බාහිර දියුණුවයි දෙකම එක හා සමානව සමබරව සමතුලිතතාවයකින් ජීවිතය පවත්වනවා නම් අන්නේ පවත්වන සෑම දිනාටම අධ්‍යාත්මික හා ආර්ථිකයේ ගොඩනැංවීම සඳහා තමන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරගන්න වාසනා ශක්තිය ලැබෙයි. අන්නේ වාසනා ශක්තිය තියෙන නිසා දෙලව ජය ගැනීම පිණිස ඉගෙනීමේදී අධ්‍යාත්මිකය හා බාහිර දියුණුවත් දෙකම එක හා සමාන පවතිනවා නම් අන්නේ පවතින කෙනාට මෙලව පරලොව දෙකේ දියුණුව සඳහා කටයුතු කරගන්න වාසනා ශක්තිය ලැබෙනවා කියන එක සරුවත්ඥන් වහන්සේ දේශනා කළා. එතකොට හතරවෙනි එක තමයි භෞෂිත භාවය. ඊළඟට ධම්මානු ධර්ම ප්‍රතිපත්තිය. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ ඒ ඉගෙනගත්ත යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයට අනුව පිළිවෙත් මඟ අනුගමනය කරන්න ඕනේ. ඒ පිළිවෙත් මඟ අනුගමනය කරනවා නම් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරනවා නම් එදිනෙදාම අකාලික සැප විපාක අපට ලැබෙනවා. ඒ පිළිවෙත් පුරන කෙනාට ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් යම්කිසි කෙනෙක් පුරනවා නම් ඒ පුරන වෙලාවේ පටන්ම ආනිසංශ ඵලය ලැබෙනවා. ඒ ධර්මයේ තියෙන එක ගුණයක් මේ අකාලික ගුණය කාලයක් නැහෙනි. ධර්මයේ පිළිපදින කෙනාට කාලයක් නැහැ. දැන් බාහිර වශයෙන් නම් යම් කිසි දෙයක ක්‍රියාවක් කරලා ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවනි. දැන් රැකියාවක් කළත් රැකියාවෙන් ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා. ඒ කියන්නේ දැන් අපි පඩියක් ගත්තත් මාසයක් බලා ඉන්න එපායි පඩිය ගන්න. කාලයක් යනවනේ. එතකොට ගොවිතැනක් කළොත් ඒකේ අස්වැන්න ලැබෙන්න මාස ගාණක් යනවා. පරමාන්තයක් කළොත් ඒකේ ඒ ලාභය ලබනද සමහර වෙලට අවුරුද්දක් දෙකක් යනවා. අන්න ඒ වාගේ කාලයක් තියෙනවා යම් යම් දේවලට. ධර්මයේ අනුව පිළිවෙත් පුරනවා නම් ඒ පිළිවෙත් පුරන කෙනාට ඒ වාගේ කාලයක් නැහැ. ඒ කාලයේම ඒෂණේදීම විපාක වාරයක් ලැබෙනවා ඒ ධර්මයේ පිළිපදිනවා. දැන් අපි කියමු අපි මේ සිල් සමාදන් වුණා. ඒ සිල්වල සමාදන් වෙනකොටම මෙන්න මේ වැරදි වලින් මං නිදහස් වෙනවා කියන අදහසින් සීලය සමාදන් වුණා. ඒ සීලය සමාදන් වෙච්ච අවස්ථාවේ පටන්ම අපි මේ වැරදි වලින් නිදහස් වෙලා ඉන්නවනම් එතෙන් පටන්ම ආනිසංසය නිතින්. එතකොට කාලයක් තියෙනවද? කාලයක් නැහැ. අකාලික වශයෙන්ම තමන්ට සැප විපාක තියෙනවා. අන්න ඒ නිසා තමන්ගේ ඉගෙනගත්ත ධර්මයට අනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක් යම් කිසි කෙනෙක් පුරනවා නම් ඒ පුරන වාරයක් පාසාම තමන්ගේ අභිවෘද්ධියේ පිණිස හේතුවක් වෙනවා. එතකොට අපි ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පුරනකොට ආර්ථික වශයෙන් තමන්ගේ ජීවිතයෙන් පිරෙහෙන්න තියෙන කරුණු තියෙනවා. ඒ සිංහලවාද සූත්‍රයේ දේශනා කලේ පිරියන කරුණු. අන්නේ පිරියන කරුණු වලට පත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක් පුරන කෙනාට. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක් පුරන්නේ නැති කෙනෙකුට අර තමන් හම්බ කරන වස්තුව අර පිරියන දොඩට වලින් පිරීලා. පිරියනකොට ආර්ථික අතින් තමන් වැටෙනවා. ඒ වැටෙන්නේ අර ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක් ජීවිතයට පුරුදු කරලා නැතිකම නිසා. ධර්මාන ධර්ම ප්‍රතිපත්තියක් පුරලා තියෙනවා නම් වැරදි පැත්තට සිතේ මුෙන්නේ නැහැ. එනම් සුරාවට, සූදුවට, දුරාචාරයට, ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රයයට, අලස කම්මැලිකම් වලට අපි පත් වෙලා සිටියොත් අපේ වස්තුව සම්පූර්ණයෙන්ම පිරීලා යනවා. ධර්මාන ධර්ම ප්‍රතිපත්තියක් පුරන කෙනා ඒ දෙයකට ලක් වෙන්නේ නැහැ. ඒ සියලුම පිරියන දොරටු වහගන්න. වහගෙන අභිවෘද්ධියට හේතු වෙලා කටයුතු කරනවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පුරණයි. ඒ නිසා මොනම ක්‍රමයකින්වත් තමන්ට ලැබෙන යම්කිසි ආදායමකින් පිරිහෙන්නේ නැතුව ආර්ථිකය ගොඩනගා ගන්නද, අධ්‍යාත්මිකය ගොඩනගා ගන්නද, ශාසනේ පිළිවෙත්මක අනුගමනය කරන්ද හේතු වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරන සෑම මෙලව පරලව දෙකේ දියුණුව පිණිස ඒකාන්තයෙන් උපනිශ්‍රේ වෙනවා, උපකාර වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. ඒ නිසා හැකි තාක් අපි ශාසන ධර්මයට අනුව පිළිවෙත්මක අනුගමනය කරනවා නම් අපි ගුණවත් භාවයටත් වැඩෙනවා, ඒ වාගේ අපේ ආර්ථිකයත් රැකෙනවා. අන්න ඒ නිසා ආර්ථිකයත් රැකෙන, ගුණවත් භාවයත් රැකෙන ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියකයේදී වාසය කරනවා නම් ඒ වාසය කරන සෑම දෙනාටම ඒ වාසනා ශක්තිය මෙලව දියුණුව පරලව දියුණුව දෙකම ඒකාන්තයෙන් සිදු වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේදීම පස්වෙනි කාරණා. ඊළඟට අලීන තාත. අලීන තාත කියලා කියන්නේ කම්මැලිකම. කම්මැලි පුද්ගලයාට දියුණුවක් ලබන්න දියුණුවක් ලබන්න නම් අපි හැම මොහොතක් පාසාම අවදියෙන් ඉන්න ඕනේ. අවදියෙන් කියන්නේ සිහියෙන් නුවණින් ඉන්න ඕනේ. සිහියෙන් නුවණින් ඉන්න හැමදෙනාටම අලස කම්මැලිකමක් නැහැ. දැන් සමහර වෙලාවට අපි අලස වෙනවා, කම්මැලි වෙනවා. අපේ සිතත් මැලි වෙනවා, කයත් මැලි වෙනවා. අන්නේ සිත කය දෙක මැලි වෙන ස්වභාවයට පත් වුණොත් අපේ දියුණුව අපිට ලබන්න බෑ. ආර්ථිකයක් ගොඩනගා ගන්න හෝ අධ්‍යාත්මිකයක් දියුණු කර ගන්න හෝ අපට කම්මැලිකම අපි අත්හරින්න. ඒවාගේම ආත්මාර්ථය පරාර්ථය කියන මේ දෙකම අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන දියුණුවක් බලාපොරොත්තු වෙනවා. තමාගේ අභිවෘද්ධියත් බලන්න ඕන, තමන්ගෙන් යැපෙන අයගේ අභිවෘද්ධියත් බලන්න ඕන. මෙන්න මේ දෙකම අංග සම්පූර්ණවම ඉෂ්ට කරපු ශ්‍රේෂ්ඨතම කිසිම කම්මැලිකමක් නැති පරම උත්තමයන් වහන්සේ තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. තමන් වහන්සේගේ කටයුතු සියල්ල සම්පූර්ණ කරලා මුළු දවසේ 24 පැයෙන් පැය විනාඩි 20ක් පමණක් සැතපී වඩාරමින් ලෝක සත්‍යය වෙත තමන්ගේ සිය ජීවිතය කැප කරමින් කිසිම කම්මැලිකමක් අලසකමක් නැතුව වැඩ කරපු ශාසනයේ අභිවෘද්ධිය සඳහා අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් කිසිම කම්මැලිකමක් නැතුව ශ්‍රේෂ්ඨත්වයෙන් ලෝකයට ආදර්ශයක් දී වැඩ කටයුතු කළ උත්තමයන් වහන්සේ තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. අන්න ඒ වගේ අපි මැලිකම් දක්වන්න හොඳනේ. සරුවත්යන් වහන්සේට මැලිකමක් නැහැ. දැන් සීතලයි කියලා මැලිකමක් නැහැ. උෂ්ණයි කියලා මැලිකමක් නැහැ. බඩගිනි කියලා මැලිකමක් නැහැ. බඩ පිළිලා වැඩි කියලා මැලිකමක් නැහැ. දැන් සැන්දෑ කාලේ කියලා මැලිකමක් නැහැ. උදේ පාන්දර වැඩි කියලා මැලිකමක් නැහැ. ඒ බුද්ධ කෘත්‍ය නිසි ආකාරවම අංග සම්පූර්ණව සිදු කරයි. මුළු 24 පැයෙම කාලය ගත කරයි. කිසිම ඇලහැප්පීමක් නැහැ. අන්න ඒ වාගේ යම් කිසි කෙනෙක් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රියා මාර්ගයේ අනුගමනය කරමින් අපටත් ඒ වාසනා ශක්තිය උදා වේවා කියන පැතුමින් කටයුතු කරන හැම දිනාටම අලස කම්මැලිකමක් නැති නිසා මෙලව පරලව දෙකේ දියුණුව සඳහා කටයුතු කරන්න පුළුවන් වාසනා ශක්තිය ලැබෙන. අන්නේ වාසනා ශක්තියයි අපි ඉස්මතු කර ගන්න උනේ. ඒ නිසා අලස කම්මැලි නැති කෙනාට දියුණුවක් ලබන්න පුළුවන්. ඒ නිසා කායික වශයෙන් මෙලි වෙන්නේ නැතුව මානසික වශයෙන් මෙලි වෙන්නේ නැතුව අපි අභිවෘද්ධිය සඳහා කටයුතු කරන වාරයක් පාසාම අපේ ජීවිතය සපවත් කරගන්න වාසනා ශක්තිය තියෙනවා. අන්නේ වාසනා ශක්තිය උරගා බැලීමක් වශයෙන් තමයි මේ වාගේ සාසන ප්‍රතිපදාව අපි මෙලි නොවි සම්පූර්ණ කරන්න ඕන. එදිනෙදා ජීවිතය කරන සෑම ක්‍රියා මාර්ගයක්ම අනුගමනය කිරීමෙන් ජීවිතය සපවත් කරගන්න උත්සාහවත් වුණොත් අලස කම්මැලිකම් අතහැරලා මේ ජීවිතය සපවත් කරගන්න වාසනා ශක්තිය ලැබෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මේ වාගේ කරුණු හයකින් සමන්නාගතව මෙන්න මේ ගාථාව දේශනා කළේ. එතකොට පළවෙනි කාරණාව තමයි නිරෝගී සුව ලැබීම. ඊළඟට ශීලාදී ප්‍රතිපත්තිය අභිවෘද්ධියට දෙවෙනි කාරණාව. ඊළඟට වැඩිහිටි උත්තමයන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා පිළිගැනීම. ඊළඟට බෞද්ධ භාවය. ඒ කියන්නේ අධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් බෞද්ධ භාවය. ඊළඟට ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය. ඊළඟට අලස කම්මැලිකම නොවි. මෙන්න මේ කරුණු 6 යම් කිසි කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ නම් ඒ සම්බන්ධ වෙන සෑම දිනාටම මෙලව අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න පුළුවන් වාසනා ශක්තියක් ලැබෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. එතකොට මේ දේශනාව ලෞතර බුද්ධත්වයට පත් වෙලා එසේම දේශනා කළා. පාරමී ශක්තිය මුදුන්පත් කරන කාලේ බෝසත්ක ජීවිතයක් ගත කරන කාලයේ ඒ හැටියටම දේශනා කළා. අන්න ඒ දේශනාවන් අපි අනුගමනය කරනකොට අපි නුවණින් සලකලා බැලුවොත් මේ පරලව ජීවිතයත් මෙලව ජීවිතයත් දෙක අනුසන්ධි වශයෙන් ගලපලා අපට ගන්න පුළුවන්. ඒ කියන්නේ සතර පාරමී ශක්තිය මුදුන්පත් කරන එන කාලය තුලත් ඒ වාගේ ධර්මයන් පුරු කළා පුරුදු කළා. ලෞතුනා බුද්ධත්වයට පත් වෙලත් ඒවම අනුගමනය කරමින් ලෝකයාට ආවාදන ශාසනා කළා. එතකොට මේ සසරේ ඉන ගමනේදී අපි පුරුදු කරගත්ත භාවිතය අනුව ධර්මානුධම් ප්‍රතිපත්ති පුරලා ඒ අභිවෘද්ධියට හේතු වෙන කරුණු සියල්ල සම්පූර්ණ කරමින් දෙලව ජයගෙන පැතු බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ආපාලිත කරගන්න වාසනා ශක්තිය අපිට ලැබෙන. ඒ නිසා මේ වාගේ ශාසන ප්‍රතිපදාවක් විතරක් නෙමෙයි තමන්ගේ එදිනදා ජීවිතය ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ලෞකික ජීවිතයක් ගත කළත් ඒ ලෞකික ජීවිතයේ තිසරණ සහිතව පංචශීල ආදී සමාදන් වෙලා තමන්ට හැකි පමණින් ශීලාදී ප්‍රතිපත්තිවල යෙදিলা තමන්ගෙන් කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අනුගමනය කරමින් අධ්‍යාත්මික වගේම බාහිර දියුණුවක් ඇති කරගන්න අපිට වාසනා ශක්තිය ශාසනානුකූලව අපි අභිවෘද්ධියට ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒත් එක්කම අධ්‍යාත්මික ගුණයක් දියුණු කර ගැනීම පිණිස ස්වල්ප වේලාවක හරි ස්වල්ප කාලයක හරි දවසකදී හරි මේ වාගේ උතුම් ශ්‍රේෂ්ඨ දවසකදී හරි අපේ ජීවිතය කැප කරලා අධ්‍යාත්මික අධ්‍යාපනයක් ලබාගෙන ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කරගන්නත් වාසනා ශක්තිය හදාගන්න ඕනේ. මේ දෙකෙන්ම දෙපැත්තෙන්ම එක හා සමාන සමබරතාවයකින් ජීවිතය පැවැත්වුවොත් අපිට කිසිම ගැටලුවක් වන්නේ නැහැ. තමන් බලාපොරොත්තු වෙන සියලුම අභිවෘද්ධීන් සඳහා කායික හා මානසික දියුණුව සඳහා කටයුතු කරගන්න පුළුවන් වාසනා ශක්තිය ලැබෙන. අන්න ඒ වාසනා ශක්තියයි දැන් අපි මේ උඩඟා බැලමින් අද දවස පුරාම සිද්ධ කරගත්තේ. ඒ නිසා මේ වාගේ ධර්මයන් ගැන අපි නුවණින් සලකලා බැලුවොත් අපට එදිනෙදා ජීවිතේදීම සැප විපාක ලබන්න පුළුවන් වාසනා ගුණයක් ඇති උතුම් ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ දේශනාවට අනුරූපව අපි කල්පනා කරලා බැලුවොත් සරුවත්යන් වහන්සේගේ ධර්මයේ තුල මේ ශක්තිය අපිට තියෙනවා. ඒ කියන්නේ සරුවත්යන් වහන්සේගේ ධර්මය ශක්කාත ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ මුල මැද අග කියන අවස්ථා තුනම යහපත්. ඒ කියන්නේ අපි ක්‍රියාවක් කරන්න යනකොට කතා කරන්න ගියත් සිටිවිල්ලක් හිතන්න ගියත් මුල යහපත් බවට පත් කර ගන්නවා නම් ඒ කරන කාලය තුළ යහපත් හැටියට පවත්වා ගන්නවා නම් අවසානයේදී යහපත් වෙනවා නම් සෑම ක්‍රියාවකම මුල මැද අග කියන අවස්ථා තුනම යහපත් නම් මුළු ජීවිත කාලයම යහපත් හැටියට ජීවත් වෙන්න පුළුවන් ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම සාන්දෘෂ්ටික වශයෙන් මෙලව ජීවිතයේදීම මෙලවදීම තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ආනිසංස ලබන්න පුළුවන් ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වගේම අපි කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින් අකාලික වශයෙන්ම විපාකයන් ලබන්න පුළුවන් ධර්මයක් තමයි ලෝකයට දේශනා කළේ. ඒ වගේම ලෝකයට විද්‍යමාන වශයෙන් පෙන්වන්න පුළුවන් ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වගේම තමන්ගේම නුවණින් නිවන් අරමුණු කළ යුතු ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වගේම තමන්ගේම සුඛීය ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ ධර්මයේ තියෙන ගුණස්කන්ධ 6 ගැන අපි සිහිපත් කළොත් ඒ ගුණස්කන්ධ 6න් සමන්නාගත ධර්මයේ තුලින් අපට මෙලව දියුණුව, පරලව දියුණුව, අධ්‍යාත්මික දියුණුව, බාහිර දියුණුව සෑම ආකාරයකින්ම සිදු කරලා අපි බලාපොරොත්තු වෙන සදාකාලික දියුණුවෙන් ලැබෙන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න අපට හේතු වෙන උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා කියන එකයි ශාසන ධර්මයේ පිහිට. ඒ නිසා ශාසන ධර්මයේ පිහිට ලබාගෙන තමන්ගේ සුඛීය ජීවිතය සපවත් කරගන්න හේතු වෙන උතුම්ම කාල පරිච්ඡේදයක් තුළ අපි මේ සම්බුද්ධ ශාසනයක් ලබා ගත්තා. ඒ සම්බුද්ධ ශාසනය තුළ අංග විකලත්වයකින් තොරව ශන සම්පත්තියකින් යුක්ත ජීවිතයක් ලැබුවා. ඒ ජීවිතයට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගත්තා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ශ්‍රී සද්ධර්ම රත්නය අපට ශ්‍රවණය කරන්න පුළුවන් වාසනා ශක්තිය ලැබුණා. ඒ ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්න වාසනා ශක්තිය ලැබුණා. මේ වාගේ දුර්ලභ වූ කාරණාවන් සියල්ලක් සම්මුඛ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. සිහිය පෙරිට කොටගෙන සතිය පෙරට කොටගෙන අපට ජීවත් වෙන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. සිහියෙන් නුවණින් ජීවත් වෙනවා නම් ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය තුලින් සුතටිත ධර්මයන් පුරුදු කරමින් දුෂ්චරිත ධර්මයන් රටපත් කරමින් පාරමී ශක්තිය මුදුන්පත් කර ගැනීමේ වාසනා ශක්තිය ලැබෙනවා. මෙන්න මේවා එකින් එකට ගල්පලා ගන්නකොට අපට තරම් වාසනා ශක්තියක් මේ ලෝකයේ කිසි කෙනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා මේ වාසනා ශක්තිය බුද්ධ විදිමින් ශාසන ප්‍රතිපදාව අනුගමනය කරමින් ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියේදී සසර දුක් කෙලවර කරගන්න අපි උත්සාහවත් වෙන බාලමිතා ධර්මයක් අද දවසේදී සම්පූර්ණ කරගත්තා කියලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සතුටටපත් වීමෙන් දැන් මේ අත්පත් කරගත්ත උදාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යානුභව බලෙන් ජනිත කරගත්ත ආමිෂ ප්‍රතිපatti සමත විපස්සනා ආදී උතුම් ගුණ ධර්මවල ශක්තියේ බලය Tamante අර්ථයෙන් ධර්මයෙන් අවවාද ධම්සාසන ආදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පහදා දුන්න කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලාටත් Tamange වැඩිහිටි මව්පිය ආදීන්ටත් සහෝදර සහෝදර ආදීන්ටත් ඥාති හිත මිත්‍ර ආදීන්ටත් ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයටත් සමස්ත ලෝකවාසී සියලු සත්ත්වයන්ටත් මේ උතුම් කුසලය මහත්ඵල මහාන් සංස බවට පත් වේවා. ආයුරෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා. පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා. සසරත් පාරමී පුරා ගන්න වාසනා ශක්තිය උදා වේවා. සියලු දෙනාගේම යහපත් සංකල්පනා මුදුන්පත් වේ. පැතූ බෝධි ඥානයන්ගෙන් ශාන්ත නිවන් සුවපත් කරගන්න මේ උතුම් කුසලයට හේතු වේවා වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තම තමන්ටත් මේ සිද්ධ කරගන්නා ලද සියලු පුණ්‍ය වාසනා ශක්තියෙන් හා රත්නත්‍රේ ආනුභාව බලෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලෙන් සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා. සියලු දෙනාගේම ජීවිත වටා පැමිණ ඇති යම්තා කපල උපද්දරව රෝගාබාධ ග්‍රහ දෝෂ සතුරු කඩතර බාධක පීඩා අදෘශ්‍යමාන බලවේග සියල්ලක් සංසිඳී නිදුක් නිරෝගී භාවයෙන් සියවස් කලක් සම්බුදු සසුනේ පාරමී ගුණ පුරා ගන්න වාසනා ශක්තිය උදා වේවා. සොර සතුරු ගිනිදිය වසවිස ආවියාදකින් සිහිනකින්වත් අන්තරාවක් නොම වේවා. කායික මානසික සනසිල්ල උදා වේවා. කායික මානසික චිත්ත පීඩාවන් නොම වේවා. තම තමන් කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් අධ්‍යාපන කටයුතු ආදී පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ පිරිත්‍රි සස්තික බවට පත් වේවා. ධන ධාන්‍ය අතිසිරි සම්පත් වර්ධනය වේවා. අනාගත උතුම් පැතුම් මුදුන්පත් වේවා. ශාසනය පිහිට කරගෙන තව තවත් ශාසනය මුල් කරගෙන රත්නත්‍රයේ මුල් කරගෙන කර්මඵල විශ්වාසයෙන් යුක්තව ශීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආංශ ප්‍රතිපත්ති සමත විපස්සනා ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වෙමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ශාන්ත නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා තබා ගනිමු.